කමඨානක් වඩනකොට යමක් පුරුදු කරනකොට ඒක නිවන් මාර්ගයට ගැලපෙන එකක්ද ඒක නිවැරදි කමඨානක්ද කියලා දැනගන්න ඒක තුලම මීටරයක් තියෙනවා. ඒක පරීක්ෂා කරන්න පාසුකමක් ඒක තුල තියෙනවා. කුමක්ද ඒ පාසුකම කියලා බැලුවාම ඒ වඩන කමඨාන ඒ පුරුදු පුහුණු කරන යම්කිසි ව්‍යායාමයක් තියෙනවා නම් ඒක තුලින් සිත නිවෙනවා නම් නිවීමකටපත් වෙනවා නම් ඒ කියන කමඨාන එමණත ඒ කරන පුහුණුව නිවැරදි. දැන් අපි සිත දිහා බලාගෙන ඉන්නවා. සිත දිහා බලාගෙන ඉන්නක කමඨාන අපසෙන් පුරුදු පුහුණු කරනකොට පීඩනයක් දැනෙනවා නම් දැන් සිත නිවෙනවද කම්පාවටපත් වෙනවද කියලා බැලුවොත් කම්පාවටපත් වෙනවා. ඒ කියන්නේ ඒක කමඨාන නෙමෙයි. නිවැරදි මාර්ගය නෙමෙයි. එතකොට මේ සෑම කමඨාණක්ම කොයි විදියට දේශනා කළත් දේශකයන් වහන්සේලා සමහර අයගේ සමහර ප්‍රඥාවලට අනුව දේශනා වෙනස් වෙන්න පුළුවන්. ඉදිරිපත් කරන කරුණු කාරණා වෙනස් කරන්න වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොනම කාරණාව දේශනා කරත් මොනම විදියෙ ධර්මයක් දේශනා කළත් ඒක අපි පුරුදු පුහුණු කරනකොට ඒක තුල නිවීමක් ඇති වෙනවා නම් නිවීමේ මානසිකත්වයක් නිර්මාණය වෙනවා කියන එක අපට දැනෙනවා නම් ඒ කියන එක හරි. බැරි වෙලාවත් නිවෙන්නේ නැත්තම් අපි එකපාරටම මේ කමඨාන වැරදි කියලා කියන්නේ. කොතනද මේක නිවෙන්නේ නැත්තේ? කුමක් හේතු කරගෙනද මේක නිවීමටපත් වෙන්නේ කියලා බලාගෙන ඒ හේතුව නිරෝධ කෙරුවොත්, ඒ අඩුව නිවැරදි කෙරුවොත් ඊට පස්සේ ඒක නිවීමටපත් වෙනවා. සිත දිහා බලාගෙන ඉන්න භාවනාව, එහෙම නැත්තම් කමඨාන අපි වඩනකොට අනන්ත අප්‍රමාණ මේ යම් යම් දෝෂ අට ගන්න පුළුවන්. මොකද හේතුව සිත දිහා බලාගෙන ඉන්නකොට අපි මේ සිත හඳුනාගන්නේ සිතවිලි වල ඉන්නේ. හැබැයි සිතවිලි අඳුනාගත්තට සිතවිලි කුමක්ද කියන එක අඳුනා ගන්න නැති තාක්කල් ඒක නිවැරදි ලෙස නිවිච්ච කමඨාණක් වශයෙන් පවතිනවා. කොහොමද සිත දිහා බලාගෙන ඉන්නකොට සිත අඳුනාගන්නේ සිතවිලි වලින්. හැබැයි සිතවිලි අඳුනාගත්තට ඒ අඳුනාගත්ත සිතවිලි කුමක්දයි අඳුනා නොගන්නා තාක්කල් කමඨානේ නිවෙනවා. සිතවිලි කුමක්ද කියන එකින් එකට අඳුනා ගන්න පටන් ගත්තාම ඒ අඳුනාගත්ත සෑම සිතවිල්ලකම නාම රූප තියෙනවා. ඒ හැම නාම රූපයකම එක්ක ඇලීමක් දිනන එක්ක ගැටීමක් දිනන. ඒකට අනුව හැම චෛතසිකයෙම පොඩ කම්පණිය තියෙනවා, පීඩනය තියෙනවා. ඒ ඔක්කොම ටික එකතු වුණාම ගිනි කූර එකතු වුණාම මා විශාල ගිනි ජාලාවක් වෙනවා වගේ සිතට දරාගන්න බැරි කම්පාවක් ඇති වෙනවා. එහෙනම් මේ සිත දිහා බලාගෙන ඉන්න කමඨාන තුලින් අපි ඉස්සෙල්ලාම බලන්නට ඕනේ මේ සිත කම්පාවටපත් වෙන්නේ කැළඹීමට ලක් වෙන්නේ කුමන හේතුවක් නිසාද කියලා බලනකොට අපට තවත් එකක් තේරෙනවා. මම සිත දිහා බලාගෙන ඉන්නවා, මම සිත දිහා බලාගෙන ඉන්නවා එක නැවත නැවත මේ සිතට පීඩාවක් දෙනවා. එකම දේ නැවත 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 කරනකොට කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද? මානසික ආතතියක් ඇති වෙන්නේ නැද්ද? විඩාවක් ඇති වෙන්නේ නැද්ද? සමහර කට්ටිය ඉන්න බොන ඉවරයක් නැහැ. එකපාරට මේ මනුස්ස කොණ්ඩරවල ඔක්කොම කපලා ලස්සන්ට ඉන්න බොන්නේ. කවදද නේද මාසයක් විතර නම් තාම බොන්නේම නැහැ. පැත්ත පලාත යන්නේ. ආන්දර මොන හරි කිව්වද ගමේ පන්සලේ නැහැ. කවුරු හරි ඥාතිය මොන නැහැ. අම්මා තාත්තා ගැව්වද නැහැ. ඇයි නැවත අනේක බීලා බීලා මටම කලකිරුණා. මටම අප්‍රියයතුණා. ඇයි කුමක්කෝ යමක් එක දිගටම කරනකොට ඒක තුළින් විඩාවක් පීඩාවක් දැනෙනවා. ඒක දරාගන්න බැරි වෙන තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. එහෙනම් අපට ඕනම එකක් මේ සිතට ඕනවට වඩා ඕනම එකක් ඕනවට වඩා පුරුදු කළාම ඒක ඕනෙම නැහැ කියන තත්ත්වයටපත් වෙනවා වාගේ කමඨානත් එහෙම වෙන්න පුළුවන්. කමඨාන එහෙම වුණොත් මේ මාර්ගේ වැඩෙන්නේ නැති නිසා තමයි තථාගතයන් වහන්සේගේ කමඨාන ටිකක් වෙනස් කරලා දෙන්නේ. නිවීමටපත් වෙනවා නම් ඒක නැවත නැවත කරන්න. නිවිනවා නම් කැළඹෙන්නේ නැහැ. කැළඹෙනවා නම් අර විඩා වැති වෙනවා. එතකොට එයාට කලකිරෙන. ඒක එයාට එපා කියලා හිතෙනවා. ඒකෙන් ඈත් වෙන්න හිතෙනවා. එහෙනම් මම සිත දිහා බලාගෙන ඉන්නවා, සිත දිහා බලාගෙන ඉන්නවා කියලා සිතවිලි ලක්ෂයක් විතරිතුවාම සිතවිලි ලක්ෂයක් ඇති වෙනකොට මොනතරම් පීඩාවක් ඇති වෙනවද? විඩාවක් ඇති වෙනවද? ඒ හේතුව නිසා ඒ කමඨාන කරන්න බෑ. ඒ කමඨාන අපට එපා වෙනවා, කලකිරෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ සිත දිහා බලනවා, සිත දිහා බලනවායි කියලා නැවත 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 මෙනෙහි කරන නිසා තමයි මේ පීඩණ ආවේ. හැබැයි සිත දිහා බලනවායි කියලා එකක් විතරක් සිතලා ඒක මත සිත පීඩේවම දැන් මොකද වෙන්නේ? සිත නිවුණයි. එක සිතවිල්ලක් මත කම්පාවක් ඇති වෙන්න බෑ. පීඩනයක් ඇති වෙන්න බෑ. අපි කියනවා අතන තියෙන කෝපය බලන්න. බැලුවා. ආයි බලන්න. ආයි බැලුවා. අතන තියෙන කෝපය බලන්න. ආයි බැලුවා. ඕමොම 25ක් විතර කියනකොට ඒ කියන මනුස්සයව තඩි බාන්න නැද්ද? ඇයි අපට කේන්ති යනවා? ඇයි ඒ කම්පාව දරා ගන්න බෑ? හැබැයි අපි අර 25ක් විතර කියලා තරහා ගන්නවට වඩා අපි කියන අර කෝපය බලන්න බැලුවා. මතකද බලපෙක? ඒක එහෙමම මතක නැති නැතුව එහෙමම තියාගන්නකෝ ඉසිතේ. ඒ දැකපු දේ මතකේ. ඒක එහෙමම මතකේ තියාගන්න. ඒක අමතක කරන්න එපා කිව්වම දැන් විඩාවක් නැහැ. ඇයි? එකයි තියෙන්නේ. එහෙනම් මේ සිත නිතරම එක සිතවිල්ලකක දෙක පවතිනවා නම් කැළඹෙන්නේ නැහැ. හැබැයි සිතවිලි ගණනාවක පවතිනවා නම් කැළඹෙනවා. දැන් අපට වැඩට ගියාම ගී කට්ටිය වැඩට යනවා. ගියාම අපට රාජකාරියක් දෙනවා. මොකද ස්වාමීන් වහන්සේ නමකට දෙනවා රාජකාරියක්. මල් ටික හදලා ලස්සන්ට මේ බුද්ධ පූජාවට අවශ්‍ය කටයුතු ටික කරන්න කියලා රාජකාරියක් දෙනවා. තව වැඩි ආඳුනමක් කියන අනේ බලන්නකෝ මේ පිට මොකද අමදිලා නැන්නේ. ඉසෙල්ලා පොඩි ආඳුර පොඩ්ඩක් අමදින්න. අමදිගෙන ඉන්නකොට තව ආඳුනමක් කියලා කියනවා. චෛත්‍ය මල පිරිසිදු කළාද? නැහනේ. ඒක කරලා ඉන්න පායි. ඊපස්සේ චෛත්‍ය මලුවට එනවා. ගිහිල්ලා ඒක කරනකොට කියනවා ගිලම්පස ඇදුවද? බුද්ධ පූජාවට ගිලම්පස හදන්න එපා. එතනට යනවා. එතනට ගියාට පස්සේ එතනින් ආඳුර කියන මොකටද ගිලම්පස? ගිලම්පස හදන්න නෙමෙයි තියෙන්නේ. ඉසෙල්ලාම ගිහිල්ලා අර මල්වට්ටි ටික හදන්න කියලා කියනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේට ජීවිතයත් එක්ක කලකිරලා තරහා යනවද උන්වහන්සේ නිවෙනවද? තරහා යනවා. කම්පාවක. ඇයි? වැඩ දායක්. එතකොට ඔළුව අවුල් වෙනවා. හැබැයි එකක් දෙනකොට අවුල්ුන්නේ නැහැ. එහෙනම් අපි මේ භාවනාවක් තුලින් කැළඹෙන්නේ, කම්පාවක්පත් වෙන්නේ, විඩාවක් ඇති වෙන්නේ, පීඩනයක් මේ සිතට දැනෙන්නේ මොනාරි තැනක වැරදුනා නැහැ. ඒක කල්පනා කරලා බලනකොට මේ සිත කැළඹෙන්න මොනාරි තැන හේතුවක් තියෙනවා. හේතුවක් නැතුවම පීඩාවක් දැනෙන්නේ නැහැ. ඒ හේතුව දැකලා හේතුව නිරෝධ කළා මේක නිවෙනවා. නිවුනොත් කමඨාන හරි. පීඩාවටපත් වුණොත් කැළඹුණොත් කමඨාන වැරදි. එහෙනම් මම මේ අරමුණේ ඉන්නවා යේ මේ අරමුණේ ඉන්නවා යේ කියලා 25 වතාවක් 50 වතාවක් 10 වතාවක් නැවත නැවත මෙනෙහි කරුවොත් සිත කැළඹෙනවා. සිතේ ස්වභාවය තමයි අවබෝධ කළාම නිවෙනවා. අල්ලලා ඉර කරන්න ගියාම කැළඹෙනවා, විසිරෙනවා. සිත මෙල්ල කරන්න විසිරෙනවා. අවබෝධයෙන් බලානිටියම ඒම පොඩි ළමයා වගේ එකතන තැම්පත් වෙනවා. එහෙනම් සිත ඉසෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ මෙයා ශක්ති විශේෂයක්. පීඩනයක් ඇති වුණාම කම්පාවක් ඇතිවෙම මෙයා විසිරෙනවා, මෙයා කැළඹෙනවා. එතකොට පීඩණයකින් තොරව කමටහන වඩන්නට ඕනේ. බොහොම සෑල්ලුවෙන් සිත දිහා බලනවා. ඒ හැම සිතිවිල්ලක්ම මෙයා තුලින් ඇතිවෙවි නැතිවෙවි යනවා. මොකද්ද කියලා අපි හොයන්න යන්නේ. එයාට පාඩුව ඇති වෙන්න යනවා. නිකම් පුළුන් ගොඩකින් වගේ මේක තව අවුරුද්දක් උනත් වඩන්න පුළුවන් කියලා හිතෙනවා. සිත දිහා බලාගෙන ඉන්නවා කියන ඒ මානසිකත්වයේ විතරක් නඩත්තු කරනවා. එතනින් එයාට මම සිත දිහා බලනවා බලනවා කියලා නිතර 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 ඒ සිතට පීඩාව දීලා දින විසිරෙන තත්ත්වය හදන්නේ නැහැ. සිත දිහා බලාගෙන ඉඳීම තුලින් මගේ තුල නිවීමක් ඇති වෙනවා. හැබැයි ඒ නිවීම මම මෝහයක් තුලින් මුලා වුණොත් එහෙම නැත්නම් ඒකට මම ගොඩක් කැමති වෙලා අර නිවීම බලාපොරොත්තු වෙන දැන් සිත දිහා බලන්න හිටියොත් මොකද වෙන්නේ? අරමුණ සිත දිහා නෙමෙයි පිටන්නේ, අර නිවීම ගැන, අර ඇති වෙන මානසික සුවය ගැන. ඩග්ගල අරමුණ වෙනස් වුණා, ආයිෂ්ට කම්පා වෙනවා. සිත අරමුණ වෙනස් වෙච්ච නිසා නෙමෙයි කම්පා වෙන්නේ. ඒ වෙනස් වෙන අරමුණට අපි කැමති නැති නිසා. අපි ඒකට කැමති නම් කවදාවත් කම්පා වෙන්නේ නැහැ. එහෙනම් අපි තනින මේ අරමුණට මං කැමති, මේ අරමුණේ ඉතියොත් මං සන්තෝෂයෙන් ඉන්නවා. එතකොට ඒ අරමුණේ ඉන්න තාක්කල් අපි ප්‍රීතියෙන් ඉන්නවා. හැබැයි වෙන අරමුණට ගියාම දැන් එක අරමුණක ඉන්න ඕන නම් මේකේ හිටියත් ඒකේ හිටියත් දෙකම එකයිනේ. හැබැයි මේකට කැමති නෑ. වෙන අරමුණකට සිත වෙනස් වෙනකොට කැමති නෑ. හැබැයි මෙයා වෙනස් වෙලත් එක අරමුණක තමයි ඉන්නේ. හැබැයි අපි ඒකට කැමති නෑ. අපි කලබල වෙනවා. බලන්නකො සිත වෙනස් වුණා, සිත කම්පා වුණා, වෙන අරමුණකට ගියා කියලා අනන්ත අප්‍රමාණ එකට ගැටෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපිට ඕනේ එක අරමුණකින්න කලින් හිටියා දැනුත් එක අරමුණකින්නේ. ඒක ප්‍රීතියට කාරණාවක්. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන අපි කැමැති අරමුණේ නැහැ. ඒ නිසා අපි කම්පා වෙනවා. ඒක විඩාවකටපත් කරගන්නවා. එහෙනම් සිත තේරුම් ගන්නකොට සිත නිවෙනවා. මේ වගේ මේ සිත නොතේරෙන වෙලාවට සිත පිළිබඳ නිවැරදි අවබෝධයෙන් නැතුව මේ කමටාන වඩන්න ගියාම අනන්ත අප්‍රමාණ සිත පීඩාවලට ගොදුරු වෙනවා. ඊට පස්සේ ඒක මානසික ආතතියක් වශයෙන් විඩාවක් වශයෙන් ඒ ස්ථානවල රැඳෙන්න බැරි තත්යක් වඩන්න බැරි තත්යක් ඒ පරිසරයේ තමන්ට ඔරොත්තු දෙන්නේ නැති තත්යක් අසහනයක් වගේ මානසිකත්වයක් එන්න පුළුවන්. එහෙනම් යම්කිසි අවස්ථාවක සිත කැළඹෙනවා නම් පීඩනයක් ඇති වෙනවා නම් ටග්ගල් එකට හේතුව මොකද්ද? මේක නිවෙන්න ඕන එකක් නිවෙන්නේ නැතුව පීඩාවකට ගොදුරු වෙනවා. මොකද්ද හේතුව කියලා බලලා හේතුව නිරෝධ කරන්න ඕනේ. සිත දිහා බලාගෙන ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාස මෙනේ වුණා කියන එක වරදක් නෙමෙයි. ඒක වැරදි කියලා මම කියන්නේත් නෑ. ආර්ය මාර්ගය යන කට්ටිය කියන්නේ නෑ කියලා මම විශ්වාස කරනවා. මොකද්ද හේතුව? ආස්වාස ප්‍රාස්වාස ආවයි කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවද? ඒක ජීවිත කාලෙ වෙන එකක් නේ. මේ ලෝකේ එළිය දැකපු වෙලාවෙ ඉඳලා ආස්වාස ප්‍රාස්වාස නැවතුණාද? ඒක හැමදාම තියෙනවා නං හැම මොහොතෙම තියෙනවා නං නොනවති තියෙනවා නං ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න බෑනේ. එහෙනම් අපි ඒක ප්‍රශ්නයක් නොවි ඒ සිත කම්පාවටපත් වෙන්නේ නැතුව තියාගන්නේ කොහමද? එක අරමුණක තියා සිත දිහා බලාගෙන තියා. සිත දිහා බලාගෙන ඉඳීම තුලින් අපි සිත දිහා බලනවා කියන එක හඳුනාගන්නේ සිතවිලි වලින්නේ. ආස්වාසය හඳුනාගන්නවා ඒ සිතවිල්ල බලනවා. ප්‍රාස්වාසය හඳුනාගන්නවා ඒක දිහා බලනවා. ආස්වාස ප්‍රාස්වාස වෙමින් පවතින ඒක දිහා බලන්න. දැනුත් බලන්නේ සිත දිහා තමයි. මොකද්ද? ආස්වාසය නෙමෙයි ආස්වාසය දිහා බලන සිත දිහා බලනවා. දැන් බලන ප්‍රාස්වාසය නෙමෙයි ප්‍රාස්වාසය දිහා දැනගන්න සිතවිල්ල දිහා බලනවා. එතකොට ආස්වාස ප්‍රාස්වාසය තුල ආනාපාන මෙනෙහි කරන්නේ ආස්වාසය ප්‍රාස්වාසය අඳුනා ගන්නා ඌ සිත දිහා බලාගෙන ඉන්නවා. දැනුත් එයා ඉන්නේ සිත දිහා බලාගෙන ඉන්න කමඨානේ තමයි. මේ විදිහට බැලුවාම ඒක එහෙමම නිවිල යනවා. එනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඒවා මොකුත් එන්නේ නැති වෙලාව එකක් තියෙනවා. ඒක බලාගෙන ඉන්න ඕනේ. මොකද්ද? මොකවත් නැහැ කියන මානසිකත්වේ බලාගෙන ඉන්නවා. ආවාම ආවයි කියන එක බලනවා. එන්නේ නැත්තම් ඒ ආවෙ නැහැ කියන මානසිකත්වේ බලාගෙන ඉන්නවා. දැන් මොකවත් නැහැ කියන මානසිකත්වේ බලන්නේ. ඒ කියන්නේ නැති එකක් කිසිම මොහොතක නැහැ. මොකවත් නැත්තම් මොකවත් නැහැ කියන එක හරි තියෙනවා. ඒක හරි බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ බලන්න එකක් තියෙනවා. සිතට කුමක් හෝ ක්‍රියාවක් තියෙනවාමයි. සමාධිය කියලා කියන්නේ සිතිවිල්ලක් නැහැ. දැන් සිතිවිල්ලක් නැහැ කියන සිත නේද එතන තියෙන්නේ. දැන් ඒක සිතිවිල්ලක් නේ. හැබැයි ඒක ක්‍රියා විරහිතයි. ඒ නිසා ඒක විස්තර කරන්න නැහැ කවුරු. ඒකත් සිතිවිල්ලක් තමයි. සිතිවිල්ලක් නැහැ කියලා සිතිවිල්ලක් තියෙනවා. ඒ නිසා ඒක ක්‍රියාවක් නැහැ. ඒ නිසා නාම රූප ඇති වෙන්නේ නැහැ. ඇලින් ගැටිම ඇති වෙන්නේ නැහැ. දැන් අමෝහය අරියටම ප්‍රත්‍යක්ෂ කළොත් මෝහය සම්පූර්ණ සිත නිරෝධ කළොත් එයා අනාගාමි. ඒ භාග්‍යතුන් වහන්සේ ඒක නැති කළා ත්‍රාත් කියලා කිව්වේ නැත්තේ. දැන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. යම්කිසි කෙනෙක් මෝහය නිරෝධ කළොත්, හමෝහයට පත් වුණොත්, එයා අනාගාමී විතරයි වෙන්නේ. ඒකට තමයි භාග්‍යතුන් වහන්සේ අපේ වෙන්නේ. එතන අඩුවක් තියෙනවා. මොකද්ද අඩුව? හමෝහයත් නිවැරදිල සඳුනා නොගත්තොත් ඒකත් එක්තරා මෝහයකි. ඒක හදනකම් යාට රාහත් වෙන්න බෑ. අපි හිතනවා මං අමෝහයෙන් ඉන්න මට මෝහය නැහැ. ඒ හමෝහයත් නිවැරදි ලෙස අඳුනාගත්තේ නැත්නම් ඒක පුරාවටම හරියට චිත්තානුපස්සනාව පිටවුවේ නැත්නම් ඒකත් එක්තරා මෝහයකි. අමෝහයේ තුලින් මෝහයක් ක්‍රියාත්මක වෙනවා. දැන් මම අමෝහයෙන් ඉන්නේ. මට මෝහයක් නැහැ. දැන් මට මෝහයක් තියෙන මොකද්ද? මාන්නේද මට නැද්ද? මට මෝහය නැහැ කියන උඩඟුකම මට නැද්ද? දැන් මෝහයක තියෙනවනේ. ඒකයි අර හමෝහය පවා හරියට දැනගන්නට ඕනේ. කෙලේශයක් ඇති නොවන මට්ටමට අමෝහය නිවැරදි ලෙස දැනගත්තේ නැත්නම් ඒ අමෝහය පවා තවත් මෝහයක ස්වરૂපයක් බවට පත් වෙනවා. හැබැයි ඒක ගොඩක් සියුම්. නිවැරදි ලෙස අඳුනාගත් සියලුම අමෝහයන් තවත් මෝහයකම ස්වરૂපයක්ම තමයි. ඒ හමෝහය තුලින් ප්‍රශ්න ඇති වෙන්න බෑ. දැන් මෝහය ඇති වුණා. මෝහය කියන්නේ මොනවද? මුලාව. හරි. මෝහය කියන්නේ මුලාව. වැරදි දැක්ම මුලාව. අපි එම ගමුක උදාහරණයකට. එතකොට මේ මෝහය කියන එක නැතිකලේ මොන වලින්ද? අමෝහයෙන්. එතකොට අමෝහයට මුලා වෙච්ච නිසා නෙමෙයිද මෝහය නැති උනේ? දැන් කලින් මෝහයට මුලා වුණා ප්‍රශ්නයක් තිබුණා. දැන් මෝහය නැතිකරන්න අමෝහයට මුලා වුණානේ. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් අතුරෙක් ඉන්නවා මිතුරෙක් ඉන්නවා. හැබැයි අතුර ශක්තිමත් වැඩි. මිතුර ඇත්තට ශක්තිමත් නෑ. මිතුර ගෙදරට ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ දීලා අපට ද්‍රෝහි වැඩක් කරනවා. අපේ ගෞරවය කෙලෙසලා දානවා. දැන් මේ මිනිහට පාරවල් දෙන්න එපා. අපි පාඩමක් උගන්වන්න එපා. හැබැයි මේ මිනිහත් එක්ක අපිට ඇත්තෙන්න බෑ. හැබැයි මේ මිනිහට ශක්තිමත් කෙනෙක් අතුරෙක්. දැන් අතුරත් එක්ක මිතුරු වෙලා මෙයාට පාඩම් උගන්වන්න නැද්ද?
දැන් කලින් ප්‍රශ්නයක් තිබුණා, මෙයා මිතුරා, එයා අතුරා. දැන් මෙයා අතුරා, එයා මිතුරා. එදත් එක අතුරයි එක මිතුරයි, අදත් එක අතුරයි මිතුරයි. ප්‍රශ්නේ වෙනස් වෙලා නැහැ. ස්ථාන මාරුවක් වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ විසඳිලා නැහැ. ප්‍රශ්නේ එහෙමම තියෙනවා. එදා මෝහයට වුණා, අද අමෝහයට වුණා. අමෝහය ඇති වෙන්නේ මොනවතුලින්ද? මෝහය තුල සිය පීඨීම නිසායි ඇති වෙන්නේ. එහෙනම් අමෝහයත් මෝහයම තමයි සියෙන් ක්‍රියාත්මක වෙන. ප්‍රශ්නේ විසඳිලා නැහැ. ස්වરૂපය යදිලා තියෙන. ස්වરૂපය වෙනස් වෙලා තියෙන්නේ. සතුටක් සිතට දැනෙන්නේ දුක පවතින නිසා තමයි. දැන් මම සනීපෙන් ඉන්නවා, මට මොකුත් ප්‍රශ්න නැහැ කියලා කවුරුර පාරකී කියනවද? එහෙම කිව්වොත් අපි කියනවා මෙයාට මොකද්දෝ ලෙඩක් තියෙනවා. මෙයා පොඩ මානසික රෝගවලට ડોක්ටර් කෙනෙක්ට පොඩ පෙන්නොත් හොඳ නැද්ද? පාසක මාත්‍යා පුතාට පොඩි ලෙඩක් තියෙනවා. එහෙම කියනවා. හැබැයි ලෙඩ වෙලා ටිකට් කපලා එන මිනිස්සේ කියනවා මම දැන් සනීපෙන් ඉනවා, මේ පුතේ හරි සන්තෝෂයි, ඒක අහන්න කවදද? ඊයේනේ ටිකට් කැපුවේ. දැන් හොඳයිද? ඔව් මං හරි සනීපෙන් ඉන්නේ. හරි හොඳයි පුතා, පරිස්සමෙන් ගෙදර යන්න. ආයි ගස් නගින්නේ නැහැ. දැක්ක නේද වැටිලා? හැමෝම ආනවා පුතා. දැන් සනීපෙන් ඉන්න, දැන් හොඳයි. ආ හොඳයි දා. ඊයේද ටිකට් කැපුවේ. එයාට කවුරු තුම්මත්තක කියලා කියන්නේ නැහැ. ඇයි? අසනීපෙට සාපේක්ෂව නිරෝගීකම ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි නිරෝගින් ඉන්න මනුස්සයා මම නිරෝගී නිරෝගී කිව්වාම එයා වල්ලන් ගිල්ල රෝලේ දාලා දන් වල දානවා. ඇයි? එයාට දැන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් සතුට දැනෙන්නේ ඇයි? ඇතුලේ දුක තියෙන නිසා. දුකට සාපේක්ෂවයි සතුට දැනෙන්නේ. එතකොට දුක දැනෙන්නේ ඇයි? මට මම මෙහෙම තමයි සතුට, මේ විදිහට තමයි සතුටින් ඉන්නේ, මෙහෙම ඉතියොත් තමයි සතුටජායක ජීවිතයක් කියලා ඇතුලේ සතුටක් තියෙන රෙකෝඩ් එක. ඒකට සාපේක්ෂවයි අර දුක දැනෙන්නේ. මිනිස්සෙක් වාඩි වෙලා ඉන්නවා, රස්සාව නැති වුණා මගේ. ඉතින් හඬන්නේ. ඔව් ඉතින් මගේ රස්සාව නැති වුණා. ඒකට ඉතින් හඬන්න එපා, වෙන එකක් ඔයා බෑ. රස්සාව නැති වුණා. ඒසට හරි දුකයි. ගෙදර ගිහින් බලනකොට ගෙදරත් ඔක්කොම ප්‍රශ්න, ඒ හැමතැනම ගැටලු. කුලි ගෙවන්න බෑ, දැන් ගෙවලුත් බාර දෙන්න වෙලා. දැන් මේ මනුස්සයාට සම්පූර්ණ දුකයි. ඒ මනුස්සයා එක්කන් ගිහලා පාරේ පෙන්නනවා, පොඩි පොලිතින් එකක් කටවගෙන අම්මයි තාත්තයි දරුවයි ඉන්නවා. රස්සාවකුත් නැහැ, ගේකුත් නැහැ. මේ පාරේ ඉන්නේ අම්බලමේ අවුලාගෙන කන්නේ. මොකවත් නැහැ. ඒ මිනිසුන්ට මේ ප්‍රශ්න මොකවත් නැහනේ. ඇයි? අපට සාපේක්ෂව මට ගෙයක් තියෙන්න ඕනේ, වාහනයක් තියෙන්න ඕනේ, රස්සාවක් තියෙන්න ඕනේ. මට මේ වත්කම් කියන්නේ මේම හිටියොත් තමයි මම සතුටින් කියලා එක රාමුවක් හදලා තිනවා. ඒ රාමුවට සාපේක්ෂව යට දුක දැනෙනවා. අරයාගේ රාමුව ගෙයක් නොතිබෙන්න ඕනේ. රස්සාව කරදරයි. රස්සාවක් තියෙන්න බෑ. ඇති වෙනකන් නිදාගෙන නැකිට්ටා මොනාරි අවුලගෙන කාලා ඉන්න ඕනේ. මේම රාමුව තින ඒ රාමුවට අදාළ යන ප්‍රශ්න නේ. මේක යාට සතුටයි. එහෙනම් අපි ඇත්තටම දුකයි කියලා තීරණය කරන්නේ ඇතුලේ සතුට පිළිබඳව යම්කිසි රාමුවක් අදලා තියෙනවා. ලෝකයක් අදලා. ඒ ලෝකෙට සාපේක්ෂවයි දුක දැනෙන්නේ. දැන් අම්මා කල්ලතුව මැරුණොත් හොඳයි. අම්මයින්ද තමයි මේ වගකීම් ඔක්කොම තියෙන්නේ. මට මාන වෙන්නත් බෑ. අම්මා විතරයි ඉන්නේ දැන්. තාත්තා කල්ලතුව නැති වුණා. අම්මා නැති වුණා නම් මට හරි සන්තෝෂයි. මාන වෙලා මට ගුණධර්ම පුරන්න පුළුවන් කියලා. ඉතන දරුවට සාපේක්ෂව අම්මා මැරුණොත් එයාට සතුටද දුකද? සතුටුයි. ඇයි? එයාගේ ඇතුළේ තිබිච්ච සංකල්පෙටම ඒක සතුටුයි. තාත්තත් නෑ, කවුරුත් නෑ. අම්මා නම් අතහැරලා බෑ. අම්මා හැමදාම මගෙත් එක්ක ඉන්න ඕනේ කියන පුතාට ඒක දරාගන්න බැරි දුකක්. එහෙනම් දුක සැප කියන දෙක තීරණය වෙන්නේ ඇතුළේ තියෙන සංකල්පයට අනුව. සංකල්පය ඇතුළේ වෙනස් වුණොත් එළියේ තියෙන දුක කනපිට මාරු වෙලා සැප වෙනවා. එළියේ තියෙන සැප කනපිට මාරු වෙලා දුක වෙනවා. ඇතුළේ වෙනස් වුණාම එළියේ වෙනස් වෙනවා.